සිරි දෙනාම බොහෝම කෞරවයෙන් සිහිපත් කරමින් වගේම ධර්මස්වරණා පිනාශීව සිටින අපේ පින උපාසක උපාසිකාවන් දුවාවරුන් හැම දෙනාම මොන කරුණාවෙන් සේවක කරනවා. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ ඒ ඉතිහාසයේ ජයසේ මහා බෝධි වහන්සේ අවියස තිරෙන බුද්ධගයාද ඒ මහා ප්‍රතාපවත් ඒ අසිරිමත් ගොඩනැගීම ඒ මාළිගය මේ ශ්‍රී සුභෝදාරා මහා විහාරස්ථානයේ අනුරුවක් ඉදි කරමින් ඒ සැදැහැති සිත් මෙහි සිට මැති කර ගැනීම උදෙසා අපේ ගරුවට ලෙතු ලොකුසාමි වහන්සේ පිනතුන්ට මහා පින් රැස් කරගන්න ශ්‍රද්ධාව උපදවා ගන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන ඉන්නවා වගේ හැඟීමක් ඇති කරගන්න බුද්ධානුස්මතියක් වඩන්න ඒ බුද්ධගය මහා ඒ ප්‍රාසාදයේ ගුණනගමින් කටයුතු කරමින් ඒ උදසාවන ඒ දහම් පෙරහැරෙහි එක්තරම් දේශනාවක්. අද අප මාතෘකා කරගත්ත මාතෘකාව අපේ පින්වතුන් කුඩා කාලයේ ඉඳලාම අසල දැකලා දැනගෙන තියෙන කාරණයක්. ඒ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් ඒ සංසතිය ගත කරපු ආකාරය. අපේ වෙනතුන් හැම දෙනාම වන්දනා ගාථාවක් හැටියට සිහිපත් කරන ගාථාවක්. මාත් එක්ක හැම දෙනාම සත්‍යයනා කරන බව වැළගෙන පතුමන් බෝධි පරමං ဒုတိယං තත්ියං චන්දමන් සෙත්තං චතුත්ථං රතනාදරං පංචමං අදපායං චරමුචරින්දේ සත්‍යමං සත්තමං රාජායතනං වන්දේ තං මුනිසේතං ලෝතුරා බුදුරජාණන් වහන්සේට සෙවනට තනිවට රැකවරණයට පිහිටට සිටියේ මේ ත්‍රිජාස්ත්‍රි ජයසිරි මහා බෝධි ගාමිණන් වහන්සේ. ඒ අතුලිත ගුණහඳ සිහි ගන්වමින් ලෝකේ හැමදාම වන්දනාමාන කරනවා. අටවිසි බුදුරජාණන් වහන්සේලාට බෝධි වෘක්ෂයක් තිබුණා. ඒ බෝධි වෘක්ෂයන් ගැන අපේ පින්වතුන් දන්නවා. ඒ අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධි වෘක්ෂය බලපත් වෙන්නේ මෙන්න මේ ඇසතු දස. මේ ඇසතු දස පසුව ඒ බෝධිය බවට පත් වෙනවා. ඒ බෝධියක් බවට පත් වෙන පිණසුනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ ඇති ඒ භාරතව අවබෝධය නිසා. එහෙම නැත්නම් ලෝකේ ඊට කලින් මේ අසතුටසට බැඳේ පිදුම් ලැබුවේ නැහැ. එහෙමනම් මේක බෝධියක් බවට පත් වෙන ලෝතර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට සම්බන්ධයි. ලෝතර බුදුරජාණන් වහන්සේ සෙවණේ සිට මේ බුද්ධත්වයේ ලැබීම සඳහා කරන ලද මහා කැපවීම කරන ලද පාරමී බලය මනාව පෙන්වනවා අපිට දවසේ ඒ බුදුගයා දැස්සේ මහා බෝධි වහන්සේ අධ්‍යක්ෂක මහාම මේ සත්සතියම ගත කරපු ස්ථානය වැඩි දුරකින් නෙමෙයි බොහෝ මීටර් මීටර් ගානකින් තමයි ළඟින් ළඟින්ම තියෙන්නේ. එහෙම දැකපු කෙනෙකුත් ඉන්නවා නේද මෙතන? බොහෝ ළඟින් ඉන්නේ. ඒ බුද්ධගයා මහා ප්‍රාසාදය වටා මේ සියලුම ස්ථාන තියෙනවා. සීකරවන තියෙනවා. පිළිතුරු මේ සිද්ධීන් තුල අපි තවදවත් ගැඹුරින් අවබෝධ කරගත යුතු සම්මුති පරමාර්ථ ගොඩාක් පැති තියෙනවායි කියලා අපි විශ්වාස කරනවා. සම්මුති පරමාර්ථ පැති ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවට වැඩි. ලෝතර බුදුරජාණන් වහන්සේ බොහෝමයක මුල වැඩ ඉන්නවා. අපි උදේ නිකාම් නිකාම් දසන් කුල වැඩ ඉන්නවා වගේ එක දකින්නට මනිනවා. ඊට වඩා අරුතකින් බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ බෝධි වහන්සේ දෙස ඇසි පිය නොහෙලා බලා සිටිනවා. ඒ නිසා පිනුතුන් අපි ඊටත් වඩා ටිකක් ගැඹුරින් අර්ථ මතුතරගෙන තේරුම් ගන්න උත්සාහ කරනවා. දැන් නිකම්ම නිකම් කවුරු හරි ගසක් දිහා බලාගෙන ඉන්නවා කියුවහම ඒක ලොකු අර්ථයක් නෑ. ඒකේ කහන් බලන් ඇයි ගහක් දිහා බලාගෙන ඉන්නේ? ගසකට කරන ගෞරවයක්ද? ගසකට කරන පිළිමයක්ද? ගසකට ඕන පොහොර සහ ජලයේ වතුර නේද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඊළඟ පිළිතුරේ බුදුරජාණන් වහන්සේ රුවන් සක්මන් කරන තව බුදු කෙනෙක් මහාලු. ඒ තනිව ඉඳලා ඇති වෙනාද? ඒ තව බුදු කෙනෙක් මහාලු නිකන් සක්මන් කරේ. එහෙමනම් තනියෙන් සක්මන් කළා වගේ ගන්න තිබ්බනේ. ඒ දෙදෙනි මේ මහාගෙන සක්මන් කළේ. වගේ අර්ථ අපිට සිතෙන්නද ඉඩකඩ තියෙනවා. පින්නතුනි පෙන්නනම චිත්‍රවලින් ගෙනහලක් තියෙනවා මගේ අර. ඒ වගේම මේ රත්නාගරය රත්තරන් වලින් සෑදුණු ඒ රාජ ආසනයක ඒ රත්තරන් ගෘහයක රාජ ආසනයක් වගේ බොහොම වටින ඒ රත්තරන් ගෘහයක වැඩ සිටියා කියලා කියනවා. ඒ එහෙම නිකන් රත්තරන් ගෘහයක වැඩ සිටියේ දැන් බොහොමකට මුල ඉඳලා සක්මන් කරලා ඊළඟට ඒ නිකන් නිකන් රත්තරන් ගෘහයක වැඩ සිටියේ. ඒ ඉතින්නේ එහෙම රංගයක් නිමිතයක් කියලා කියුවේ. මම හිතන්න අවස්ථාව ඊළඟට එතනින් ඉහළට ගියාම අජපල් රුකමුඩ කවුද එන්නේ? කවුද එන්නේ? තණ්හා සති අරාදී ඉරිස මෙන්න මාන දුවර වෙනවා. ඒ නියතන්ත තණ්හා රති අරා කියන නම් වෙන්නේ. ඒ නියත දුවරුනේ මේ මාරේ දුවරු විතරද ඉන්නේ පුත්‍රය නැද්ද? පුත්‍රය වන්දිතනේ. කියලා තොන්න හිතන දුරු තව ටිකක් ගැඹුරින්. දැන් මේ පසුබිම හදාගෙන යන්නේ මේකේ තියෙන අර්ථ තව ටිකක් අපි ගැඹුරින් තේරුම් ගන්න. ඒකට රත්තරන් ගෘහයකුත් තිබුණා. එහෙමත් නැත්නම් බෝගස්ස මුල වැඩ ඉන්න පුළුවන් කමක් තිබුණා නම් ඇයි ඒ කුරේට යන්නේ නැතුව ඒ මුචලින්ද නාගරාජයන ධර්මය උතාගෙන ඉන්න ඒ නොතෙමී ඉන්න ඒ තැනට ඇයි වැස්ස වහිනකොට එහෙමනම් අර රත්තරන් කුටියට එන්න ඕන නේද? එවිලා නොතෙමී ඉන්න තිබුණා නේද භාවනා? ඒ අපිට මේකට නාමීත්‍යදුවේ මාර වැඩි වැස්සා ඒ වැඩි වලින් වැඩි බිඳුවක්වත් නොතේමී ආරක්ෂා කරන්නට මේ නාගය සමත් වුණා කියලා කියන්නේ මොන අරුතෙන්ද? ඊළඟට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සේවාව මුල්ම ආරම්භයේ හැටියටම මේ සබස්තු බලක ඒ වෙළඳ දෙදෙනාට එම් බුදුරජාණන් වහන්සේට කිරිපිටු මේ පැණි වෙළඳ පූජා කරලා මුලින්ම බණපදයක් අහලා සතුටටපත් වෙලා හිස පිළිමැදලා කේසදාසුන් වහන්සේලා පරිත්‍යාග කරලා මේ මහා බුද්ධ සේවාව ආරම්භ වුණා අවස්ථාව. මේ හත තමයි අපිට දකින්නට ලැබෙන්නේ සත්සතිය. අපි වෙනුතර මේ සත්සතිය තුළින් අපේ ජීවිත දකින්න අපි උත්සාහ කරනවා. දේශකයා දේශනය තුළින් බණ ධර්ම දේශනා කරන අතර කවියා කවීන් ධර්මය කියා දෙන අතර සිතා සිතුවමින් ධර්මය කියා දුන්නා. ඒක තමයි විහාර මන්දිරවල දකින්නට තියෙන්නේ. දැන් පුසදේව මහරහතන් වහන්සේ, මලේදේව මහරහතන් වහන්සේ වගේ රහත්තුන් ස්ථාන තියෙන කුණාකරේ ප්‍රදේශවල එහෙම තෙරදී විහාර වගේ පන්සල් වල එහෙම තියෙන පැරණි චිත්‍ර තියෙනවා, පැරණි ගල් කැටයන් තියෙනවා. දෙලොස්සනේ මහා බණ කතාවක්. ඔහු අරුතක් ගෙනල්ලා දෙනවා. හැබැයි මේ අරුත ශිලාලේඛනයක් කියනවා වගේ බොහොම හෙමින් තේරුම් ගත යුතු කාරණයක් කියන එක අපි සිහිපත් කරගන්න ඕනේ කියලා ඒක නෑ. සෙල්ලිපියක් කියනවා වගේ වැඩක් ඒක. කොහොමද මේක වෙන්නේ? ඇයි මේක වෙන්නේ කියලා විමර්ශන බුද්ධියකින් බැලිය යුතුව තිබුණා. ඉතින් අපි හැමදාම ඒක එලෙසම බාර ගන්න ඕනේ කියලා හිතන එක ඒක හරියක් නැති. අපේ ජීවිතේ නිමා ගන්නට පුළුවන් ඒක අලුත් ඇති කර ගන්නට පුළුවන් නම් නිර්මාණය කර ගන්න පුළුවන් ඒක හොඳයි. අපි අලුත් වෙච්ච නිසා තමයි අද කරත් රෝද වෙනකොට රබර් රෝද වලින් පැයකට කිලෝමීටර් 100 වේගයෙන් ගමන් කරන්නේ අර පැයකට කිලෝමීටරයක් ගියපු කරත්තේ පහු කරලා. ඒකට හේතුව මිනිස්සු අලුතෙන් හිතපු එක. ඒ වගේ විනෝදනි බුදුරජාණන් වහන්සේ දීපු දහම් කඳ මහා සාගරය වගේ ගැඹුරු, ඒ විශ්වය වගේ අනන්ත ශ්‍රේෂ්ඨ දෙයක්. ඒක තේරුම් ගන්න අපි කොහොම හරි උත්සාහ කරන්න ඕන. තද පරමභාවයට පත් වෙන්නේ නැතුව එකම තැනක අපි රැඳෙන්නේ නැතුව විවිධ කෝණවලින් බලන්න. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු ශ්‍රීපාද කන්ද. පෙරල කාටහරි කියන ගීතයක් කියන්නේ කියලා ශ්‍රීපාදේ කන්ද ගැන. දැන් 10 දෙනෙක් ලියන ගීතය එකක්ද? නෑ 10යි. නමුත් 10ක් විදියට ලියුවත් ඒක ශ්‍රීපාද කන්ද නෙමෙයිද? ශ්‍රීපාද කන්ද ගැන නෙමෙයිද කියන්නේ? ශ්‍රීපාද කන්ද ගැන කියන්නේ. එහෙමනම් පිළිතුරේ මේ ධර්මය තුළින් අපි බලමු මේ සංසතිය තුළින් අපේ ආධ්‍යාත්මික පණිවිඩයක් මොනවා හරි දෙනවද අපිට? ගවේෂණාත්මක නිර්වාණ පරේක්ෂණයට අත්ලක් සපයනවද කියලා මේ සත්‍යය තුළ. පිළිතුරු දන්න සත්පතේ කොටසක් තියෙන එක මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒ කවුරු දන්න එක සිදුවෙමින් තියෙනවා. ඒ වගේම තාම පාසලෙන් අපි ස්වාමීන් වහන්සේලා පිළිවෙලින් මේක ඉගෙන ගන්නවා. අපි වෙනත් මානෙකින් වෙනත් කෝණයකින් මම මේක පිළිතුරට හිත නිවා ගන්න එහෙම නැත්නම් භාවනාවක් වඩන ක්‍රමයක් මේක තියෙනවායි කියලා මම මේක පෙන්වන්න උත්සාහ කරන්නේ. මේක හුදෙක්ක සංඥා බලයක් නෙවෙයිමක් බව. හුදෙක් දෙදෙනෙක් සක්මන් කිරීමක්වත් හුදෙක්ම නාගයෙක් ඇවිල්ලා වසා ගැනීමක්වත් හුදෙක්ම රත්තරන් ගේකට වෙලා ඉඳීමක්වත් නෙමෙයි මේකේ අරුතක් තේරවා කියන එක මේ තියෙන කාලය තුළ අපි යම් ප්‍රමාණයක තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක අපි භාවනාවට උපකාරක වෙන විදිහට ඒ වගේම සිත දමණයට උපකාරක වෙන විදිහට පළවෙනි සතියේ බුදුරජාණන් වහන්සේ බෝමැඩමුඩ වැඩ සිටිනේ භාවනාවේ යෙදෙනවා. පැහැදිලිවම පළවෙනි සතියේ බෝමැඩමුඩ වැඩ සිටිනේ භාවනාවේ යෙදෙනවා. දෙවෙනි සතියේ මොකද වුනේ? ඒ බෝමැඩමුඩින්ම නැගිට ඒ බෝමැඩමුඩ බලන්න සිටිනවා. ඒ බෝමැඩ බලන්න ඒක නේද අර්ථ. දැන් මගේ සිතුවම් තියෙනවා මේ පළවෙනි එක තමයි බෝමැඩ මුල වැදෙන දෙමින් භාවනාවේ සතිය හේතුනා. ඊට පස්සේ දෙවෙනි සතිය තමයි මේ තමයි අනිවිස ලෝචන පූජා වේවා මේ බෝධීන් වහන්සේ දෙස බලා සිටිනවා කියන මෙන්න මේ සිතුවම් චිත්‍රය. බෝ මැද මුල වැඩ සිටීමයි බෝ මැද දෙස බලා සිටීමයි. පිළිතුරේ අපි අපේ මනස තුළ වාසය කරනවා. අපි අපේ මනස තුළ වාසය කරනවා. අපි අපෙන් ඉවත් වෙලා අපි නොවේ අපි දිහා බලනවා. එහෙමත් නැත්නම් අපි වාඩි වෙලා ඉන්නේ කොතනද? ඒ වාඩි වෙලා ඉන්න තැනේ නැගිටලා වාඩි වෙලා සිටියේ කොහෙද කියලා බලන්න ඕනේ. දැන් මේක භාවනාවට උපකාරක වෙන ක්‍රමවේදයක්. දැන් මේක පිළිතුරේ මන්නම් දකින්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සදහාම කරන ලද අපූර්ව සිතෙහි මෙහෙයවීම මේ සත්‍යය තුළ තියෙනවා. මේක අලුත් දෙයක් වෙන්නේ වෙනසක් වෙන්නේ මේ වෙනසක් වුණාම ඒකට සාමාන්‍යයෙන් කියනවා විකෘතියක් කියලා. විකෘතියක් කියලා ගන්නත් එපා වෙනසක් කියලා ගන්නත් එපා. අපි බලමු මේකෙන් අපිට අපේ හිත නිවා ගන්න පුළුවන් ධර්ම පරිවිදයක් ගන්න පුළුවන් කියලා. එතකොට අපි අර කලින් දන්න එක ඒක වෙනස් කරන්නත් එපා. කලින් දන්න එක වෙනස් කරන්නත් එපා. ඕනම දෙයක තියෙනවා සම්මුති පරමාර්ථ කියලා දෙකක්. සම්මුති පරමාර්ථ කියලා දෙකක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේක දේශනා කරන මෙතන බුදුරජාණන් වහන්සේ නැහැ. මෙතන තියෙන්නේ පුරුවේ ශරීරය. ඔබ ධර්මයේ දෙස බලන්නේ ඒකවල බුදුහාමුදුරු පෙනේ කියලා. දැන් ඒක මොකක්ද අරුත? ඒකේ පරමාර්ථයක් නෙමෙයි තියෙන්නේ. බුදු කෙනෙක් නැද්ද? ඉන්නවා. ඒක කතාව එකක්. නමුත් පරමාර්ථයෙන් බුදුහාමුදුර අර විදිහට දැකිය යුතුයි කියන අර්ථ දෙන්නල දෙනවා. එනිසා අපි එකම එක දෙයක් දිහා එකම කෝණයකින් එකම විදිහකින් බලන්න පුරුදු වෙලා සදාතනිකවම පදපර්මයේ බවට පත්විය යුතු නැහැ. දෘශ්‍යයක් අල්ලගත යුතු නැහැ. දැනුමක වහලෙක් බවට පත්විය යුතු නැහැ. අපේ හිත නිවා ගැනීම තමයි මේ සියලු ධර්ම කරුණවල මූලික අභිප්‍රාය බවට පත්. එහෙමනම් පිළිතුරු ඔබට ලබා දෙන කණිවිඩේ තමයි ඔබත් සිටින තැනින් නැගිට ඔබ සිටින්නේ කොහේද සිටියේ කොහේද කියලා බලන්න. ඔබ තවමත් සිටින තැනම නම් ඔබ සිටින්නේ ඔබට සිද්ධ වෙනවා ඔබ සිටින තැනින් නැගිටලා ඔබ දිහා බලන්න. ඒක ආධ්‍යාත්මික සිද්ධාන්තයක්. ආධ්‍යාත්මික සිද්ධාන්තයක්. මම කැමති නෑ හුදේ බුදුහාමුදුරු මෙහෙම ගහක් දිහා මෙහෙම ඇස්තරල බලන් හිටියයි කියන්න එහෙමම කියන්න බෑ. මොකද හේතුව ඒතෙන්ටම පටු කරන්න හොඳ නෑ. ඒක මොහොතක විද්‍යාත්මක වෙනකොට ඒක ප්‍රායෝගික ගලපේ වලදී ප්‍රශ්න ඇති වෙනවා. අපි නායක හමුදුත් ඉන්නවා. මේ ඇස් දෙක මෙහෙම අරගෙන ඉන්න බෑ. ඇස් අන්ධ වෙනවා. මොකද හේතුව ඇස් පියෙලන්නේ අපේ මේ ඇසේ තියෙන තෙතමනේ හැම මොහොතකම රඳවන්න මේ ඇස් තුල. ඇස් තියෙන එකම හෙලෙනවා නෙමෙයි. මේ ඇස් දෙක අරගෙන ඉන්නකොට ඇස් වේලෙනවා. ඇස් වේලලා ඇස් කුපුරනවා. ඇස් කුපුරු මොකද වෙන්නේ? ඔව් ඇස් අන්ධ බවට පත් වෙනවා. ඒතර මෙහෙම ඇස් අරගෙන ඉන්නවා කියන එක නෙමෙයි මේක අරුත. හොඳ සිහියෙන් ඉන්නවා කියන එක. දැන් අපි කියවොත් හොඳට ඇස් අරලා ඔබ බලන්න කියන එකෙන් අදහස් වෙන්නේ හොඳට ඇස් අරලා බලන්න ඔබ දිහා කියලා කිව්වම මේ ඇස් එක ලොකු කරලා බලන එක නෙමෙයි අපි කරන්නේ. අපි කරන්නේ ඔව් නුවණට අවදි කරලා සිහිය අවදි කරලා ඒක දිහා බලන එක. සිහි අවදි කරලා ඒක දිහා බලන එක. මේක ආනන්ද හාමුදුරුවන්ගේ විග්‍රහයක් වෙනවා. මේ වරහන් ඇතුළේ ලියා ගන්න. ඒක තමයි මේ ආනන්ද හාමුදුරුවන්ගේ විග්‍රහය කියලා ලියා ගන්න. ඊට පස්සේ මේක දිහා අපි බලනවා. හොඳින් ඇරලා බලනවා. හොඳ සිහියෙන් බලනවා. අවධානය මොහොතක්වත් නොසල්වා බිම හෙලන්නේ නැතුව, ඒ කියන්නේ ඇසිතිය හෙලන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ මේ නිවන් දකින මඟ වැඩිවේ කොහොමද? මොහොතක්වත් තමන්ගේ අවධානය තමන්ගේ සිහිය බිම වටන් නැතුව නොසල්වා තමයි මේ දෙස බලා සිටින්නේ. මොන දෙසද? බොහෝ දිය දෙස බලන්න. බෝගත කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මුල් කරගත්ත, එහෙමත් නැත්නම් ධර්මයේ සිහිපත් කරන, නිර්වාණයේ සිහිපත් කරන, බුද්ධත්වයේ සිහිපත් කරන අපූර්ව සංකේතය වෙන්නේ බෝධි වහන්සේ. එහෙමනම් පිටුතුනේ මේ දෙස බලා සිටීම කියලා කියන්නේ නිර්වාණය පිණිස ඒ පිළිබඳව අවධානය යොමුවාම භාවිතා කිරීම කියන එක මම දකිනවා. ඒ වගේම අපි අරකට මතක තියාගන්න ඒකත් එහෙම තමයි. බුදුහාමුදුරුවෝ ගෞරවයෙන් ගස දෙස බලාගෙන හිටියා. අනේ මේ ගස මට උපකාර කළා නේද බුද්ධත්වය පිණිස කියලා. ඒක තමයි සම්පතිය. අපි දකින කවුරු දන්න දෙයක්. එකින් එහා පැත්තේ තව දෙයක් පේනවා. මේ විදර්ශනාවේ භාවනාවේ ඉගෙනගෙන තියෙන ආකාරයක් මේක. පිළිතුරේ එක එක් දේ එක එක් විදියට පෙනෙන්නේ ඒ උත්මය රහත් බවට පත් වෙනවා. දැන් පටාචාරාව තමන්ගේ පාදයක සෝදපු වතුර ටික ගලාගෙන ගිහිල්ලා පොළොවට උරා ගන්නවා දැකලා රහත් බවට ඔබ පාසොන්ද නැති වතුර ගලාගෙන ගිහිල්ලා ග්‍රහත් වුණාද? නෑ. ආ මේ වගේ පිළිතුරේ ඒක දිහා ඒ බලන ක්‍රමය තුළ අපිට යමක් ගන්න තියෙනවා නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් අපි ඉගෙන ගන්න මොකද්ද? මෙන්න මේ කාරණේ සරලව හරි ගැඹුරු පැහැදිලි කිරීමක් තියෙනවා. දැන් අපි වෙලාවේ ඇහිලා ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. තමාදෙස බැලීම ආත්ම ගවේෂණය. මේ ආත්ම ගවේෂණයෙන් අපි එනවා චංක මනං සෙට්ටම් කියලා අස්සාන. රුවන් සක්මනෙහි යෙදෙනවා බුදු කෙනෙක් බුදු කෙනෙක් මාර්ගය. මේක තමයි පිටුතුනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ළඟ අපිට දකින්නට ලැබෙන විශේෂී වැදගත්ම සිද්ධාන්තයක් කාරණයක්. තිනුතුනේ මේ ලෝකේ තියෙන චිත්තය කියලා එකක්. නිවන් දකින්න යන කෙනෙකුට තව චිත්තයක් ඕන. ඒ තමයි අදි චිත්තය කියන එකක් ඕන. එක පැත්තක තියෙන චිත්තය තව පැත්තක තියෙන අදි චිත්තය. එක පැත්තක තියෙන ඥානය තව පැත්තක තියෙන අදි ඥානය. එමන්ත අපි තවත් වශයෙන් කියන්න මතක් කරොත් ඒක පැත්තක තියෙනවා ලෝකය. තව පැත්තක තියෙනවා ලෝකෝත්තර. තව පැත්තක මතක් කරමු. ඒක පැත්තක ඉන්නවා සිද්ධාර්ථ. තව පැත්තක ඉන්නවා සම්මා සම්බුද්ධ. බුදුජානක මහන්සේ තමන්ගේ පියරදතුමා බලන්න ගියාම මම අර ඉස්සර සිද්ධාර්ථ නෙමෙයි. ඒ සිද්ධාර්ථම අයින් කරලා ගොඩක් කල්ම සම්මා සම්බුද්ධ. එහෙම දේශනා කරාද නැද්ද? දේශනා කළා. එහෙනම් මෙන්න මෙතන එනවා එක පැත්තක සිද්ධාර්ථ චරිතය, අනිත් එක සම්මා සම්බුද්ධ චරිතය. ලෝක චරිතය, ලෝකෝත්තර චරිතය, ද්විත්වයේ තියෙනවා. මෙන්න මේ ගවේෂණය, මෙන්න මේ සංවාදය ඔබ තුල ඇති වෙන්න ඕන. තොල් මේ සංවාදයේමද ඔබ තුල ඇති වෙන්නේ කියන එක තර්කයක් කරගන්න එපා. මේ තුලින් ඔබ යම් හරයක් ගන්න කියන එකයි මේකෙන් අදහස් වෙන්නේ. ඔබ ආද කරන දේ නෙමෙයි බුදුහන්වහන්සේ කරේ කියන එක නෙමෙයි මේකෙන් අදහස් වෙන්නේ. ඊට වඩා වෙනස් වූ අපිට ගෝචර නොවනා වූ මහා පුදුම සිද්ධියක් එතන සිද්ධ වෙන අපිට දැක්ක පුළුවන් දේ මොකද්ද කියලා බලමු මේකෙන්. පිළිතුරු හිතනවා ඇති මේ ඉන්නේ මමමයි මේ මගේ ආත්මයමයි කියන ඒක තමයි අපිට තියෙන මඤ්ඤ මාන්‍ය. ඒකට කියනවා මඤ්ඤ මාන්‍ය. අමඤ්ඤ මාන්‍ය කියලා එකක් තියෙනවා. මම නොවේවි කියලා කල්පනා කරනවා, මම වෙමි කියලා කල්පනා කරනවා. මඤ්ඤ මාන්‍ය මම වෙමි, අමඤ්ඤ මාන්‍ය මම නොවේමි. දැන් මේ මම නොවන පාර්ශවයයි මම වෙන පාර්ශවයයි දෙක තුනේ සැකනක් තියෙනවා. එහෙමත් නැත්නම් අපි ඒකට කියමු කුසල අකුසල යුද්ධයක් කියලා. දැන් ඒක සාකක බබුණා තමයි සිතත් එක්ක සබන් කළාද නැද්ද? මම දිග කතාව කියන්න ඕනේ කතන්දර දන්නවනේ. ඒක සාකක බබුණා සලුන බුදුරජාණන් වහන්සේට පූජ කරන්න සටනක් දුන්නා. කවුරුත් එක්ක සටන් කළේ? හිතත් එක්ක සටන් කළේ. එහෙනම් දිස්ත්‍රයේ බෙදාගත්තා. දිස්ත්‍රයේ බෙදාගෙන සටන් වැදුනා. කුසල අකුසල සටන. කුසලයේ ජයගනීද අකුසලයේ ජයගනීද, පින ජයගනීද පව ජයගනීද? ඕක පිළිතුරේ මටත් වෙලා තියෙනවා. ඒක සාර්ථක කොහොමදන්නේ? ඒ වෙලේ මටත් වෙලා තියෙනවා. දවසක් මිනිස්සෙක් ආවා භාවනා මධ්‍යස්ථානේ ගේට්ටුව ළඟට. හතිය දෙනවා කිව්ව ඉන්හෙල එකක් ගන්න සල්ලි දීලා. ඉතින් මෙතුනේ මට ඒක පාල්ලි දුනා මගේ ළඟට තුන්නුත් කියලා තුන්හල් තියෙයි. අත්තිේ යනවා කියලා. ඉතින් බලේ එක පාට රුපියල් 100ක් දෙන්න ඕන මේ මිනිස්සෙ. ඔහොම ඉන්නවෝ කියලා මම කුටියේ කරා වැඩම කළා. වැඩම කරන විට මටත් විතර යනකොට මට හිතෙනවා මේ මට පොඩ්ඩක් තියෙන්නේ ත්‍රීවිලර් එකට හරියන්න මේ ඔය මැද මේ රුපියල් 50ක් විතර දුන්නා කියලා මම හිතනවා. දැන් 100ක් දෙන්න ඉතුරු තියෙන්නේ. මගේ දේවල් 50ක් වුණා. දොර ආවෙනකොට කුටියේ මට හිතුණා ওই මිනිස්සයා මොකෝ ගාලේ ඉන්නවා නේ රුපියල් 20ක් දුන්නා මැද කියලා හිතුණා. බෑග් එක ළඟට යනකොට හිතුණා පොඩි සල්ලි තියෙනවා නේ 10ක් දුන්නා මේ. බෑග් එකට අත දාලා හොල්ලනකොට පොඩි සල්ලි වල සද්දයක් ඇහුණා. සද්දයක් ඇහෙනකොට මම කල්පනා කළා ඔය පහක් දුන්නා මැද කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරලා රුපියල් 5ක් මම අතට ගත්තා. අතට අරගෙන මේ රුපියල් පහ තියාගෙන කල්පනා කරා මම අර සිංහාව ලෝක හේගල්ල බැලුවා අපව අරදී මුලදී ඉතිච්ච අවස්ථාවට මට මුලදී 100ක් හිතුණා දෙන්න, මගට එනකොට 50ක් හිතුණා දෙන්න, දොර ආරින් ඔබට 20ක් බැස්සා, බෑග් එක අල්ලනකොට 10ක් බැස්සා, බෑගින්ගේ පොඩි සල්ලි සද්දයක් ඇහෙනකොට ඒක 5ට බැස්සා, 195ක් ලෝකය සොරකම් කරලා දිනන ධාමයට තියෙන්නේ රුපියල් 5. ඉතින් මම කල්පනා කළා මේ හරියන්නේ නැහැ කියලා. නෑ මට හිතුණනේ තියන්න දෙන්න මම රුපියල් දෙයම දෙන්න හිතිච්ච නිසා දාම නිකන් මගාරින්න හොඳ නෑ ඒ හිතත් නොයෙකුත් දේවල් කියනවා ඔය මිනිස්සු බොරුවක් දෙන්නේ කරනවා නේද ඔය මිනිස්සු හොර හොර කෙනෙක් වෙන්නේ කියලා කියනවා දෙන්න ඕනේ නෑ කියලා ඉතින් මම ඒත් මගේ හිතෙන් විචාරකයක් උපද කරනවා ඇයි මට සියල් දෙන්න හිතුනේ කියලා. දැන් ඒක තාත්තා බබුලට තේමයි. ඇයි මට මේක පූජා කරන්න හිතුනේ බුදුහාමුදුරන්ට? බලන්න මුතුනේ කුසල අකුසල මේ දෙක කරන්තු. ඒ වගේම පිළිතුනේ මේ නිවන් මාග යන කෙනෙක් මඤ්ඤමානෙ මඤ්ඤමානෙ. එහෙම නැත්නම් ලෝකෝත්තරත්වයේ ලෞකිකත්වයේ අතර මේ ද්වන්ද සටන තියෙනවා. මේ ද්වන්ද සාකච්ඡාව පින්නතුනේ මෙන්න මේ ආධ්‍යාත්මික ද්විත්වයේ තිබෙන ප්‍රබල සංවාදය මා දකිනවා බුදුරජාණන් වහන්සේගේ බුදු කෙනෙක් බුදු කෙනෙක් මාර්ගය කරන මේ ගුණ සම්පන්නය. දැන් මේක යම් කිසි අරුතක් නැද්ද අර උදෙක්ම නිකම්ම නිකම් බුදුහාමුදුරුවෝ තව බුදු කෙනෙක් මාර්ගය නිකන් අර මොකක්ක වැඩක් නැතුව නිකන් එන්ජෝයි එකට සක්මන් කරලා වගේ කියනවට වැඩි මේ කියන කොටස තුළ ඔබට අරුතක් නැද්ද කෙනෙකුට ලැජ්ජ නැතුව කියන්න පුළුවන් මෙන්න මේකයි මේකේ අර්ථ විදේශිකයෙකුට හරි අනිත් ආගමිකයෙකුට හරි කියලා දෙන්න පුළුවන් ද නැද්ද පුළුවන් නිකම්ම නිකන් ගහක් තියා බලන් ඉන්නවා කියන්නේ නැතුව ඒකේ අර්ථ මෙන්න මේක මෙන්න මේ ආධ්‍යාත්මික ගවේෂණය මෙන්න මේ ආධ්‍යාත්මික සංවාදය මේ ආධ්‍යාත්මික ගොඩනැගීම මේ බුදුරජාණන් වහන්සේගේ මේ තුල අපිට පිළිගනු කරන්නේ කියන කාරණේ අපි තේරුම් ගන්න ඕන පිටුනේ. ඒක වරදක් නෙමෙයි. ඊළඟට පිළිතුරේ බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් සංවාදයේ ඉගෙන ගත්තේ බුදුමල හරියටම දැනගෙන ඒ නිරෝධගාමී ප්‍රතිපදාව තේරුම් අරගෙන එහෙමත් නැත්නම් පටිසෝතගාමී ප්‍රතිපදාව තේරුම් අරගෙන ස්ථාවරව බුද්ධ රාජ්‍යයේ පිළිගන්නට අධිචාර කරගෙන ඒකාන්ත වශයෙන්ම පටිසෝතගාම ප්‍රතිපදාවේ බුද්ධත්වයේ කරා යන වෙහෙස ප්‍රයත්නේ ආරම්භ වෙනවා. එහෙමත් නැත්නම් රජ මාලිගාවක රාජ්‍යත්වයක පිහිටනවා. එහෙම නැත්නම් රත්තරන් ගේක වැඩ ඉන්නවා. ඒකෙන් අදහස් කරන්නේ ඒකෙන් අපිට අලුත් ගන්නවන්නේ මේ ස්ථාවර නොසෙල්වෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ බුද්ධත්වයේ තුලම තහවුරු බවට පත් වෙනවා ලෝකෝත්තරත්වයේ ජයේ පිහිටනවාමයි ලෞකිකත්වයේ පරදවනවාමයි කියපු ඒ පරදවන ගුණය ඒ පරදවන ගුණයට පිළිතනවා එක්කම පිළිතුනේ ඊළඟට වෙන කාරණය තමයි පිළිතුනේ මායාවේ ඇවිදී ලෝකේ පැමිණෙනවා රජකම් දීලා සක්විති රජකම දෙන්න නැගිටලා යන්න උතනින් කියලා බුදුහාමුදුරන්ට මතක් කළා නේද කුමාරයා කියලා මතක් කළා මතක් කළාම කියනවා මට ඒක මහා ලොකු දෙයක් නෙමෙයි ඒක කොහොමවත් මට ලබන්න දෙන්නා මං ඉතින් ඕම තක්විති රජකම් වලට වැඩෙන්නේ කෙනෙක් නෙමෙයි තක්විති රජකම නෙමෙයි මේ චක්‍රවාලයව දුන්නා මට ඇති බල නෑ මේ සංස්කාර ලෝකයේ දිලා යන බව දන්නා මාරයා උඹට වඩන්න බෑ මාව මෙලෙතුවන්න කියනවා ඒ ඇදහැරිය නෑ පිළිතුරු තව නවත්තන්න පුළුවන් දේවල් ලැබෙනවා කොහොමද එවන්නේ මේ අපේ ළඟම තියෙන කෙලෙස් තණ්හාව කියලා කියන්නේ අපේ ළඟ තියෙන ක්ලේශය රාගය කියන්නේ අපිලා තියෙන ක්ලේශය. ඇලිම කියලා කියන්නේ අපිලා තියෙන ක්ලේශය. ඔයත්තන්ගේ ඇස්widetildeයේ මේ තණ්හා රති රාගානන්තනවා. නඩකොට නිකන් නෙමෙයි හොඳට ඇස්තරු බලන්න ඉන්නවා. තණ්හා රති රාගානන්තන ඕනේ නිකන් රාම් දෙපය නැතුවත් නෙමෙයි. ඒක නිකන් බලන්න ඉන්නවනේ. ඇස් තිල්ලක් හොයලා නැතුව බලහගෙන ඉන්නවා. ඒකෙම තමයි ඇස් වසී වුණා. මම අපේ නිවසට වැඩම කරපු වෙලාවක මේ අපේ අක්කා බලාගෙන හිටියා ඔය වගේ කෙලිනාට්ටියක් දිහා ඇස්තරලා මේ තට්ටුවක් දහන කතා කරා සද්දයක් නැහැ. ඒ තරම් දැහැන් ගත කරලා ඉන්නේ. ඊළඟට අපිට කියන මේ අහවල දෙන මොන වෙයි දන්නේ නැහැ. ඒ තමයි ඇස්තල තියෙන වාසිය. වෙනතුන මේ රෝගයට නොයැලෙන මේ මහා බලයෙන් යුක්ත මේ ලෝතර බුදු කෙනෙක් මේව දිහා බලන්නේ නැතුව මේ අවධානය මේ ලෝකෙට යොමු කරන්නේ නැතුව ධර්මයේ තරම ලෝකෝත්තරත්වයේ තරම අවබෝධයේ තරම මෙහෙවපු අපූර්ව කාරණේ මනාව පෙන්වනවා. මෙන්න මේ මාර්ගෝරුගේ නර්තනයේ නැවතෙන්නේ නැති අවස්ථාව. මාර්ගෝරු නිකම්ම නෙමෙයි ඉන්නේ. එකෙනෙක් අරගෙන එනවා ගායනේ වාදනේ. තව එකෙනෙක් අරගෙන එනවා මේ පළතුරු බීම. තව එකෙක් අරගෙන එනවා හොඳ නර්තන රංගන. දැන් ඉතින් මෙතන තියෙනවා දිව පිනවන ඒවා තියෙනවා, ඇස පිනවන ඒවා තියෙනවා, ගත පිනවන ඒවා තියෙනවා, උනාසයේ පිනවෙනවා දින පංච ඉන්ද්‍රියම්ම පිනවන්න පුළුවන් දේවල් අරගෙන තමයි මේ මාර්ගෝර වෙන්නේ. ඒක අර සිතුවේ බලන්න පුළුවන් චිත්‍රපටියේ ඒක තියෙනවා. සිද්ධාර්ථ චිත්‍රපටියේ ඒක තියෙනවා. ටෙලිනාටියේ ඒක පේනවා. අපිට පුළුවන් දේවල් කරන්න. දැන් ඔබ භාවනාවේ යෙදී එනවා. මාය ඇවිල්ලා කියනවා ඇස්තරින් ඔබේ ඉස්සරහා ලක්ෂයක් තියෙනවා. විනාඩි 5ක් යන ගලෙන් ඇස්තරින් නැත්තන් නැති වෙයි කියලා. මොකද කරන්නේ? නිවන් දකින්න එක පස්සේ කරන් කරේ ලක්ෂ කරගෙන ඉඳලා පර්ල් එකේ දාගෙන කියලා කල්පනා කරන්න බැහැ. ඈ එහෙමත් නැත්තම් ඔය භාවනාවේ යෙදෙන ගමන් සිරින අවස්ථාවේදී කියනවා සක්විති වෙලගම නෙමෙයි උතරින් නැගෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමක් දෙන්නත් නැගෙනවද නැද්ද? සිතතුන් වලයි නැගෙනවා. පොදු සිත නැගෙනවා. බෝසත් වල වදහැරපු දේවල් ළඟා කරගන්න මේ පුදුන් සිතේ මිනිසු යුදවලින් මේ මරා ගන්නවා, බොරු කියනවා, සාසන ගෞරවයන් නැති කරනවා, සාසනය පවා රවටනවා, මහ පව කර ගන්නවා. මේ බෝසත්තුරු අතහැරපු දේවල් මේ ලෞකික මිනිස්සුන් ළඟා කරගන්න. බලන්න මේ සිතේ තියෙන බලය. ලෝකේ අත්හරින්න මම ලෝකේ අත්හරින්න කෙනෙක්, ලෝක නිරෝධය මම සොයාගෙන යන කෙනෙක්, ලෝකෝත්තරත්වයේ සුවාය කෙනෙක්, මම ලෝකේ අත්හරින කෙනෙක්, මම ලෝකෙට බැරිත් නෑ. මොකද මේ ලෝකයේ තියෙන සියලුම ආහාර පාන වල රස මම හොඳට දන්නවා. මම හොඳ නාටිකාංගනාවන් ගෙහෙදි දන්නවා. හොඳට සියලු සලු පිළි මං තවරගෙන තියෙනවා, දවටගෙන තියෙනවා. මට ඕවයි නැවත නැවත බලන්න දෙයක් නෑ කියලා ලෝක ගවේෂණයෙන්ම නොසෙල්වී සිටීමම මනාපක පෙන්වන අපූර්ව චරිතයක් තමයි මෙතුනේ. මේ තණ්හා රති රාගයේ නැතිවීම ඒ ආදිවල් රුකමොළ සිල්වේල ඒ සිද්ධි දාමය. ඒක විශාල දෙයක් අපිට කල්පනා කරද්දී හිතද්දී පිනුතුන් එනම බලන්න චිත්‍රය දිහා බලාගෙන පිනුතුන් ද ආවේනික වෙන විදිහට බලන්න. දැන් පිනුතුනේ ඔය තානාරතිරයා නතන ඒ කොටස තියෙන මේ කොටස මම දවසක් මේ තිරයක් දාලා අපේ ඉන්න දායකයන්ට පෙන්නුවා. ඕන අතරට ඒගොල්ලෝ නගනවා බුදුහාමුදුරුවෝ නොසෙල්ලී සිටිනවා. මං ඒකටින් බලාගෙන ගිරුණාට පස්සේ මම ඔයගොල්ලෝ බලලා ඉවරයි දැන් ඒක. ඔයත් බලාගෙන හිටියේ බුදුහාමුදුරුවෝ දිහාට තනකරගෙන. මේ යක්කෝ කොබලගේ දරුවෙන් තනකරගෙන යනවා. බුදුහාමුදුරුවෝ දිහා නැහැදලා නෑ. ඔයාට උත්තරේ බලන්න කොහොමද ඒක දාලා කටිරු දෙන්නා දෙන්නලහන් දැන් ඔයගොල්ලෝ බලාගෙන ඉන්නේ මොකද කියලා. ඉතින් එතනවත් ඒ සංයමයේ එතන හට ගන්න බෑ. මොකද හේතුව ඒ තරම් මනහර විදියට ලස්සන විදියට ඇඳලා ප්‍රකට වෙන අර රූප සම්පත්තිය දෙන අර සුදුළු රූප දෙන ඒ දුවරු තුන් දෙනා දිහා තමයි බලන්නේ. මේ ඇත්තේ තියෙන කාන්ත ගති ස්වභාවය ලෝකෙට ඇලෙන ස්වභාවය ඉන්ද්‍රිය පිනවීමට ඇලෙන ස්වභාවය නිර්වාණයක් ලෝක ධාතුවක් ජයගන්න මේ තියෙන උත්තරීතර අවස්ථාවක් තියෙනවා කියන කල්පනාව අහිමිවීම. මෙන්න මේ කල්පනාව පිනුතුනේ අහිමිව කර ඉන්නවා කියන එක මෙන්න මේ ඒ සිතුවමින් ඒ ආදර්ශයෙන් අපිට ගන්න පුළුවන්කම තියෙනවා නම් පිනුතුනේ අපි මහා බුදුන් බලය ඒ තුළින් ගන්නා වෙනවා. මුචලින් දේවි තත්තුම මුචලින්ද නාග ධර්මය දැන් අතන දිනන එතන සම්පූර්ණ වෙලා මේ මුචලින්ද නාග ධර්මයේ තුල ඉන්නවා. තිනුතුනේ මේක නයික් යොදා ගන්නෙ ඇයි? නිකම්ම නයික් ඇවිල්ලා නිකාම නිකන් දවඩාගෙන බුදුරජාණන් වහන්සේව මේ ගැස්සෙන් ආවරණය කරගෙන නයි ඉන්නේ. එහෙම පුළුවන් නයි ඉන්නවා. ඉතල විශාල නයි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අර පාගලේ වනේ ඉන්න කාලේදී අලියස්තු පවායවිලා උපස්ථාන කළා. ඒ වගේම වඳුරු පළතුරු ගෙනල්ලා කඩලා දුන්නා. බුදුහාමුදුරන්ගේ තියෙන මහා කරුණා ගුණයට සතුන් පවා ඊළඟ වෙනවා. නමුත් සමහර මිනිස්සු ඊළඟ නැහැ. මිනිස්සු ඊළඟ නැති නිසා නුදුහසු පාන්නේ වලට වැළම කරන්නේ. නමුත් සමහර ගවුන් ඊළඟ වෙනවා. එහෙම හිතියා. ඒක තාම එහෙමයි. ඒක අපි දරුවන් උගන්වන්නේ එහෙමයි. ඒක අපි ඒක පිළිගන්න ඕනේ. ඒක තමයි සම්මුතිය. ඒක තමයි සම්ප්‍රදාය. ඒක තමයි පොතේ අන්තර්ගත සත්‍යය. පින්තුනේ මෙතන තියෙන්නේ අපේ ප්‍රඥා ඇස විමුක්ති ඇස. මේ විමුක්ති ඇසට මේ ප්‍රඥා ඇසට පුළුවන් නම් කෙලෙස් වර්ෂාවෙන් තෙමෙන්නේ නැතුව ඉන්න, නොමග යන්නේ නැතුව ඉන්න. අන්න ඒක තමයි පින්තුනේ බුද්ධත්වයට හේතු වෙන කාරණේ. මේ ලෝකේ යම් යම් දේවල් පරම්පරාවෙන් පරම්පරාවට එනකොට මේ වරදවා ගන්නවා. අර සිවලිංගයේ කියලා එකක් හදනවා. ඒක මේ විශ්වීය ඇසක් කියලා තියෙන මේ ගල්පන්න වගේ හදලා ඒක හැකුත් තියෙනවා දාලා මේ විශ්වීය ඇසක් ගැන කතා කරපු ඒ දර්ශනය ඒක නිකම්ම නිකන් ඉන්ද්‍රියක් ලිංගයක් බවට පත් වෙලා ඊට පස්සේ ඒක නාවර උතර දීලා බබාල බලාපොරොත්තු වෙන බණ ගන්නවා. ඒ වගේ පිළිතුනේ අපි මේ බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ අවදි කරගත්තේ නැති වුණොත් අමු සම්මුතියකට පමණක් අපි පත් වෙන්නේ ඉඳ තියෙනවා. ඒ නිසා යමු සම්මුතියකට පත් වෙන්නේ නැතුව
කොහොමද මේ පිරිසුදු සිත එහෙම නැත්නම් ඒ නාග ධර්ම තුල මැද ඉන්නේ මොකද්ද බුද්ධත්වය? නිකාම නිකාම පංචස්කන්ධයක් මෙතන දකින්න එපා. බුද්ධත්වය කියන්නේ පංචස්කන්ධ ශරීරයෙන්ම දකින්න එපා. බුදු කෙනෙක් බුද්ධත්වය කියලා සලකන්නේ පංචස්කන්ධයක් නෙමෙයි. එහෙනම් මෙතන බුද්ධත්වය ආරක්ෂා කරන්නේ මුතලින්ද මුතලින්ද නාග රාජ මොකද ආරක්ෂා කරන්නේ? බුද්ධත්වය. පංචස්කන්ධය නෙමෙයි පරමාර්ථය. අරගෙන ඒ විදිහට බාර ගන්නවා සම්ප්‍රදාය සම්පතිය. මේ ආරක්ෂා කරන්නේ බුද්ධත්වය ආරක්ෂා කරන්නේ. ඔබ ඔබේ කුසලයේ පිළියමා ගන්නේ නැතුව උපන් කුසලයේ වැඩි දියුණු කරගෙන නූපන් අදුකල් නූපද්දවා උපන් කුසල් වඩා වර්ධනය කරගෙන රැකගෙන ආරක්ෂා කරගෙන ඉන්නවා. නූපන් අදුකල් නූපද්දවන තැන ඔබ වාසය කරනවා නම් හොඳ සිහියෙන් ඔබේ සිතත් ඔබේ බුද්ධත්වයත් ඔබේ පාරමිතාවත් මේ මුචලින්ද නාගරාජය ආරක්ෂා කරනවා වගේ මනාකොට පිටවාගත් සිහිය තමන්ගේ ප්‍රඥාව තමන්ට ලොකු ආරක්ෂාව ආවරණයක් බවට පත් වෙනවා. දැන් මේ අදහස ගත්තාම අපේ ජීවිතයේ ලොකු අර්ථ සම්පන්න බව එකතු කරගන්න පුළුවන්. අපේ සිත රැක ගැනීම. එතකොට ඇයි නිකන් මේකට ගැරඬියක් වගේ කෙනෙක් දාන්න කියලා නයික් එතන මේ ණයාට හොඳ මතකයකුත් තියෙනවලු සිහියකුත් තියෙනවලු. ඒ වගේම ණයා හරි සරලදීකුත් තියෙනවා. කරුණාවන්ත ගතියකුත් තියෙනවා. මේ මෙදහත් ඉතින් බලන්න පුළුවන් මේ ගුණය තේරුම්ගන්න වෙන ක්‍රමයක් නැහැ. මේ නාගයාම තමයි යොදාගන්න වෙන්නේ. අපේ සමහර කෙලෙස් බලවේග අපිට පාලනය කිරීම සඳහා හරියම උජුපටි බාන බවක් ඕන. ඍජුව පිළිගන්න ඕන. හුදෙක්ම ලාමක තත්ත්වයකට පත් වෙන්න බෑ. අර සිල්ගත් නාගයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මීයට බලින්න ගත්තාම කිව්වා මේ නාගය මේ දරමිටියල අල්ලල බඳිනව නම් පොඩ්ඩක් තේරි මුකල පෙන්නන්න කියලා. ඒකට හේතුව තමන්ගේ සිල්වත්කම රැකගන්න උනත් උජුපටිපන්න බව තියෙන්න ඕන. ඍජු බවක් තියෙන්න ඕන. එහෙම නැත්නම් යම් කිසි ආකාරයකට සරක් තේන්නත් ඕන. දැන් ශිෂ්‍ය පාලනය කරන ගුරුවරයෙකුටත් තේරෙන්න ඕන කොච්චර කරුණාව දයාව වෙන්නේ තමයි. ඒ සැර පතුරන්නේ කරුණාව දයාව සඳහා ඔවුන්ගේ යහපත උදෙසා. මේ පිරිසුදු සිත ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දෙනා භය බිය ගන්නවා, මාර බලවේග භය බිය ගන්නවා. රැගෙනීම උදෙසා මේ නාගයේ වැනි ඔබේ සිත රැක ගැනීමේ ක්‍රියාදාමය ඒ මාර්ගයෙන් වාසිද්දී එක වෙති බිඳුවකින් බුදුරජාණන් වහන්සේ නොතේමා ආරක්ෂා කරන ඒ නාගරාජ්‍ය ආධ්‍යාත්මික වශයෙන් ගත්තා ඒ සිත රැක ගැනීම ඒ සිත ආරක්ෂා කිරීම. අන්න ඒ සිත ආරක්ෂා කරගන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ අර්ථ අපිට එතනින් ගත්තා අපේ ජීවිතයට. උදේක්ම නාගයෙක් ඇවිල්ලා බුදුහාමුදුරුව වට කරගෙන සිටියයි කියන කතාවට එහා ගිය දෙයක් අපිට ගන්න පුළුවන්. මේ බුද්ධත්වය ආරක්ෂා කර ගැනීම ඒ ප්‍රඥා බලයේ ඒ සිහි. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චර්යාව ආරම්භ වෙනවා. සත්‍යයෙන් සබිනේ බුද්ධ චර්යාව ආරම්භ වෙනවා. බුදුරජාණන් වහන්සේ කිරිබුරු දානයක් වළඳලා බුද්ධත්වේ පදා පල්ලංකේ පිහිටියේ මේ ලේ ඇටමස් නහර දිය වෙලා ගියා දෙන්න. හිස හත් කට්ටකට පැලුනද මස් වියනි ලේ ඇට වියනි ගොස් නහර වියනි ගොස් එතන මියදුනේ දෙන්න. මම සම්බුද්ධත්වය ලබනවා මිස නැගිටින්නේ. හැබැයි මතක තියාගන්න ඕන දැන් ඔබ ආදී මෙහෙම ගිහිල්ලා හිට වාඩි වුණත් එහෙම එහෙම බුද්ධත්වයේ හෝ මේ අරිහත්ත්වයේ ලබා නැගිටිනවා නැත් මේ තොරව නැගිටින්නේ නැහැ කියලා එහෙම ඔබට ලැබෙයි කියලා ඔබ හිතනවද? එහෙම ලැබෙන්නේ නැහැ ඔබ ඒක නියයි. එහෙම ලෝකනා බුදුරජාණන් වහන්සේගේ සියලු ගවේෂණයන් පරේක්ෂණයන් නිම කොට මග අත්ලේ රේඛාවෙන් දැක තමයි මේ අදිස්ථානය කරන්නේ. ඒ සුජාතා සිටු දේනියගේ ධානේ ලබන තේසා ඔබට දුමනා තිබුණයි කියලා එහෙම මේකේ නිවම්මගේ තියෙන නිවම්මග ගමන් කරන ක්‍රමවේදයේ මාර්ග සිටීම දන්නේතු නිවන් දකින්න බෑ. හරි මම මෙන්න මේක පස්සේ කීකක් අහන්නම්කෝ. හැම දිනම නිවන් දකින්න කැමති. එහෙම නේද? එහෙමයි. ඒක තමයි ප්‍රාර්ථනාව. දැන් නිවන් ලැබෙනවා නම් කැමතිද? කැමති. ඔලේ ඒකනම් සෝයයි මේ සංස්කාරයන් ඒ සංස්කාරයන් යතිදන් සම්බ සංස්කාර සමතු මේ සංස්කාරකයන්ගෙන් මිදුණා මේක ශාන්තයි ප්‍රණීතයි. මම මෙන්න මේ කස්ස විතරයි අහන්නේ. ඔබ නිවන හොයනවා. හරි නේද? නම් නිවන හොයනවානේ. හරි. නිවනේ හැඩය මොනවාද? දැන් පාරට අයින් වෙලා මොනසේක් කියනවා. ඊට පස්සේ කියනවා මේ මම මේ කෙනෙක් වෙනකන් ඉන්නේ. ඉතින් එයාට දෙයක් සපෝට් එකකට ඇවිල්ලා අහනවා මෙහෙ ඔයා ඒ එන කෙනා මොන වගේ කෙනෙක්ද? වාහනයකින් දෙන්නේ, ෆයිල් දෙන්නේ, බයික් එකකින් දෙන්නේ, ත්‍රිවිල එකකින් දෙන්නේ. එහෙම ආව නේද? නැත්නම් කියනවා පුතේ මේ කවුරු එනවා කියලා කිව්ව මාම කෙනෙක් පොඩ්ඩක් පාඩේ කියලා බලන්න මේ එයාට පාර වලදී. එතකොට මුදාම මේ අම්මේ මේ මාම එන්නේ වෑන් එකකින්ද? සකේත ෆයින්ද මොන වගේ වයිසක කෙනෙක්ද තරුණ කෙනෙක්ද කොයි වගේ කෙනෙක්ද කියලා පොඩ්ඩක් තොරතුරු අහනවා. ඒ වගේ මමත් ඔබෙන් අහනවා ඔබ නිවන හොයනවා නිවන හැදේ කොහොමද? ඔබ අහලා දෙන හැඩයක් නෑ නිවනේ හැඩයක් නෑ. නිවන තිබෙන්නේ කොයි දිශාවෙද? දස දිශාවෙන් කොයි දිශාවෙද? නිවන දස දිසාවේ එක දිසාවකවත් පිටා නැමෙති යල්ලක්ම විමසුම් කාරණයට භාජනය කරන්න ඕන දේවල් මිස මතකේ දරා ගන්න ඕන දේවල් නෙමෙයි. මොකක්ද මේ කියන්නේ කියලා පොළවේ හිතන්නේ විතරකොට තමයි අපේ ඥානයට පරිවර්තනය වෙන්නේ. ඒ විදිහට තමයි බුදුහාමුදුරු මේ ධර්මයේ දේශනා කළ දේ කෙනෙක් තුළ අවබෝධයේ පැන නැගෙන විදිහට. ඒක නිවනේ හැඩයක් නැහැ. නිවනේ දස දිසාවකින් එක දිසාවකවත් පිහිටා නැහැ. නිවනේ වර්ණය නැහැ. නිවනේ වර්ණයකුත් නැහැ. උගුණ නිවනේ වර්ණයක් නැහැ, හැඩයක් නැහැ, දිසාවක පිහිටා නැහැ. හරි. දැන් ඔබ හොයන්නේ, සොයන්නේ ඔබ මොන ඉන්ද්‍රියෙන්ද? ඔබේ ඉන්ද්‍රියන් පහක් තියෙනවා. දැන් ඔබ භාවිත කරගන්න මොන ඉන්ද්‍රියද මේ හොයන්නේ? මොකද හැඩයක් නැති එකක් හොයන්න ඕන, වර්ණයක් නැති එකක් හොයන්න ඕන, දිශාවක නොපිහිටපු එකක් හොයන්න ඕන. දැන් මේක හොයන්න ඔබ පාවිච්චි කරන ඉන්ද්‍රිය මට කියන්නේ. ටිකක් හරියට භාවිත කරන ප්‍රඥා ඉන්ද්‍රිය පාවිච්චි කරන. හැබැයි මේ ප්‍රඥා දෙකක් තියෙනවා නේ. ලෞකික ඥානයකුත් තියෙනවා, ලෝකෝත්තර ප්‍රඥාවකුත් තියෙනවා. ලෝකෝත්තර ඥානයකුත් තියෙනවා, ලෞකික ඥානයකුත් තියෙනවා. මේ ඥානවලින් අපි ලෝකෝත්තර ඥානෙ භාවිතා කරන්නේ. ඉන්ද්‍රිය ඥානෙකුත් තියෙනවා ලෝකෝත්තර ඥානෙකුත්. මොකද ඉන්ද්‍රිය ඥානෙ කියන්නේ? ඉන්ද්‍රිය කයින්ම ගන්න ලද දැම්මට කියනවා ඉන්ද්‍රිය ඥාන. ලෝකෝත්තර ඥානෙ කියන්නේ? පොද ලෝකෝත්තරත්තේ ලෝකෝත්තරත්තේ තියෙන කොට ලෝකෙ මෙතන කොහෙද තියෙන්නේ? ලෝකෝත්තරත්තේ කොයිද පීඩා දෙන්නේ? ආවල් තැන කියලා පෙන්නන්න පුළුවන්. ලෝකෝත්තරත්තේ පීඩා දෙන්නේ ආවල් තැන කියලා පෙන්නන්න බෑ. පෘථුවි ගෝලයෙන් එහා දින දෙයක්ද? ආවල් තැන තියෙනවයි කියලා කියන්න පුළුවන්ද? ලෝකෝත්තරත්තේ ඒ බෑ. එක විනෝදයේ අපතුලම පහළ වෙන අවබෝධයක් ඒ තමයි ලෞකිකත්වයේ දුරු වීම නිසා හටගන්න යථා අවබෝධය. ඒක මෙන්නන්න බෑ. තව උදාහරණයක් ගන්න දෙන්න නැත්නම් පැටලෙන්න ඕනේ. වෙනතුනේ දැන් මම මේ වතුර වීදුර ඔසවා ගන්නවා. ඔබට තේරෙන මේ වතුර වීදුර දැන් ඔසවයි මේ වතුර වීදුර ඔසවා ගන්නවා වගේ පැතුනේ ඉඳගෙන ධනදානිය දුවාදරෝ ඈ හේතුව පිළියෝ කොහොමසන්නේ මේ වගේ තමයි. හරි මේ වතුර වේදිනු මම නිමින් තරනවා. දැන් මොකක්ද මම ලැබුනේ? සහැල්ලු සහැල්ලු මොකද තියෙන්නේ කියලා ඕක මට දැනගන්නවා. සහල්ලෝ කියන්නේ කවරද්ද? සහල්ලේ හැදී මොකද්ද? සහල්ලේ වර්ණය කුමක්ද? සහල්ලෝ පීඩා දෙන්නේ කොහේද? කියන්නවද? කියන්නේ මේ දුක දුරු වීමමයි දුක් නිරෝධය මාර්ගය. ඒ වගේ තුන් පිටුනේ අපි ළඟ තියෙන දස සංයෝගය තමන් මාර්ගඵලයකට පත් වෙලාද නැද්ද, මොනතරම් තමන් මනසින් දියුණුවද නැද්ද කියලා බලන්න වෙන කාගෙන්වත් අහන්නත් එපා යන්නත් එපා ඕනේ නෑ. අපිට බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මයේ තියෙනවා. ඒකේ දස සංයෝජන පෙන්නලා තියෙනවා. දස සංයෝජන දුරු වීමෙන් තමයි නිර්වාණේ මාර්ගඵල සාක්ෂාත් වීම තහවුරු වෙන්නේ. ඔබ තුල මොනතරම් සංයෝජන දුර්වල කරලා තියෙනවද නැති කරලා තියෙනවද කියලා ඔබ තුලම ඔබ පරීක්ෂණය කරලා බලන්න, ප්‍රත්‍යක්ෂ කරලා බලන්න. ඔබට පුළුවන් නම් ඔබේ තුවාලය සනීප වෙන කොච්චරද සනීප කියලා බලන්න. ඔබට පුළුවන් නම් ඔබට ඇඟට ඇදෙන උණ හිඳිරිතාව සනීප නැති බව තහවුරු කරලා දැනගන්න. ඒ ඔබට බැරි ඔබේ කෙලෙස්වල සුවතාවයේ වැලි පාඩුවීම බලන්න නේද? පුළුවන් හොඳට පරීක්ෂා කරලා බලන්න. දස සංයෝජන. දස සංයෝජන ලියා ගන්න ගෙතර දිස්ති ලොකු උන්ට. නෑ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී වශයෙන් ලියා ගන්න. ලියාගෙන බලන්න මෙන්න මේවයි මේවයි 100 ප්‍රතිශතයෙන් ලකුණු දෙන්න කම නෑ. එතකොට ඒක හරිද කියලා අහන්නත් පුළුවන්. වර්ධින්නත් පුළුවන්. සමහර දාසවලට 100 ප්‍රතිශතේ උච්චාවචනය වෙන්න පුළුවන්. කෙසේ හරි ඔබේ දස සංයෝජනයන් දුරු වීම තමයි මාර්ගඵලයේ තහවුරු වීම. මන බලන්න තියෙන එකම මීටරයක මොකක්වත් නැහැ. දැන් පිනක් කරාම පින මහත්ඵලද මහානිසංසද කියලා කාගෙන්වත් අහන්න ඕනේ හිත දිහා බලන්න. තමන්ගේ හිතේ මොනතරම් ප්‍රසාදනීය ගුණයක් මොනතරම් අලෝභ අද්වේෂ අමෝහ ගුණයක් තියෙනවද ඒ තරමට තමයි ඔබේ සිතේ පින ඔබේ සිතේ කුසලය. මේ බණ ටික අහලා ඉවර වෙනකොට ඔබේ හිත මොනතරම් සැහැල්ලුද ඒ තමයි දහම් කුසලය. වෙන කාගෙන්වත් අහන්න ඕනේ නැහැ නිකම් බලන්න. ඇව්වා කියලා කියන්නකො මෙච්චර විශ්ීමෙන් මට මෙච්චර ප්‍රශ්න අඩු වුණා මෙච්චර සහනයක් ලැබුණා මම මෙච්චර අවබෝධයක් ලැබුවා ප්‍රත්‍යක්ෂතාවයක් ලැබුවා ඒ නිසා මගේ දැකීම ඍජු වුණා නොඅසුපුතෙන් අසන්නට ලැබුණා අසුපුතෙන් මම පැහැදිලි කරගත්තා ඍජු කරගත්තා ඒ අපි ධර්ම කමලට හැගෙන කමලට අපි සාධාරණයේ තේරුම් ගන්න සහකරන වෙන්න පුළුවන්. ඒ හැම වෙලෙම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ චර්යාව අපි අපේ ජීවිතයට අර්ථ සම්පන්න කරගන්න බුදුරජාණන් වහන්සේ අපි උත්සාහ කරනවා. ඒ වගේම අපේ ජීවිත නිරන්තරයෙන්ම ක්ෂය වෙවි, නැති වෙවි, දුර වෙවි යනවා. දැන් දෙකට ඉන්න බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයෙන් භාගයකට වඩා ගෙවල දාපු තිරිස ඉන්නේ නේ. තම කොහොමද ඉතින් මේ සාර්ථකවලු 20යි 25යි. ඉතින් මේ කාලේ දුන අපි ඉස්සරේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ දකින්න ඕන මොනවාද? ඒ දහම් සේවන අපි ලබන්න උත්සාහ කරන්න ඕන. ඒකට කරන්න දෙන්නේ එකම දේ තමයි කල්යාණ මිත්‍රත්වයේ සිටිනු කරගත්ත ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙන උතුම ඕන. ඒ වගේම පිටුතුනේ අපි සම්දාන ශ්‍රවණය කරන්න ඕන. මාන්නයේ උද්දච්ච සංකේත කරලා දාලා බොහෝ මානසික මානෙ ගුණයෙන් යුක්තව මේ ධර්මය අහන්න ඕන. දැන් මම මොනවද කිව්වත් මම දන්නේ මම විකෘති හරි ප්‍රකෘති හරි මොනවා හරි කිව්වා අපි ලොකු හඳුරාගෙන හිටිය ගියාම බණේක නැද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා නමුත් ඒ ඕනම නිර්වචනය බුදුජානක වහන්සේගෙන් විමසන අපේ නායක ස්වාමීන් වහන්සේ මේ එක එක කෙනා එක එක විදිහට නිර්වචනය කරන එක එක වචන මේ ස්වාමීන් මේ නිවැරදිම නිර්වචනය මොකක්ද කියලා. ඒ අවස්ථාවේදී ලෝසුරා බුදුජානක වහන්සේ දේශනා කරනවා මේ යමෙක් ඒ කරන නිර්වචනය තුළින් ඒ කෙනාගේ හිතේ තියෙන ලෝභය දුරු වේද, ද්වේෂය දුරු වේද, මෝහය දුරු වේද ඒ තමයි නිවැරදිම නිර්වචනය. එන්නා නේද? ඒ නිසා ගොඩනාරි නිර්වචනයක් එක්ක තරම් කරන්න එපා. ඒ නිර්වචනය ඇතිවීම තුළ ඔබ තුළ ලෝභය, ද්වේෂය හටගත්තාද ඒ නිර්වචනය වැරදි. ඒ නිර්වචනය තුළ ඔබගේ ලෝභය, ද්වේෂය, මෝහය දුරු වුණාද ඒ නිර්වචනය හරි. ඒ වුණා මේ සියලු ධර්ම දේශනා කරන්නේ ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරා. හැබැයි සම්බුද්ධ ශාසනයේ මේ අතමුලක්සේ තේරුම් ගන්න ලේසි වෙන පිළිතුරු එකක් අරගෙන දෙයක් මතක් කරේ. මේ කර්ම හිතුල දරාගෙන අපි මේ නොතු මිදීයේ ධර්මයේ නේද ඒකාගම කරගන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරි මතේ බුදුරජාණන් මහා ප්‍රසාදේ ඒ කටයුතු සම්පූර්ණ වෙලා ලෝකවාසී හැම දෙනාටම දැක බලාගෙන ඉන්න සඳහා අපි හැම දෙනාට මේ සංවිධානයේ කුසලතා පූජා කරන අපේ ගමකටයුතු අපි නමස්කාරය කරනවා සතුටු වහන්සේ නිරෝගී සුවපත්භාවය ලැබේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය සඳහා ඒ වැඩම කරපු අපේ කථිකාචාර ස්වාමීන් වහන්සේලා, ඒ වගේම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා, ඒ වගේම දායකකාරක සෑම කෙනෙකුටම හැම දෙනාටම නිරුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා. ජීවිතයේ ධර්මයෙන් සැනසේවා කියලා දස බල තේලම් භගවා නිබ්බාන මහා සමුත් පරියන්තා අට්ඨංග මග්ග සරිණා දින වචන නදී සිරන් වසතු දස බල දුන්නම් සෙල් මුදුනකින් මතු නිවන්නම් මහා සමුදුර කෙළව කුටි සතකින් අරියතේ
ආලෝකමත් කරන්න ඒ නිර්මල පිළිතුරු දහම ලෝකයට ලබා දෙන්න උන්වහන්සේ